දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඒතං සංසං ඒතං පණීතං යදිදං සත්ත සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සබ්බෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මෙය ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නැවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය විරීම නම් වූ නිබ්බානං අතිපූජනීය මහෝපාධ්‍යාය මහණිපාණන් මහන්සිය ප්‍රධාන සන්තර යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාවට පවත්වනු ලබන දේශනා මාලාවේ 12 වෙනි දේශනයයි අද නියමිතව තිබෙන්නේ. කාලේ වෙල්ලෙන් බැටී ගිය බෞද්ධ දර්ශනයේ ඉතා ගැඹුරු අංශයක් පිළි කර ගැනීමට උපකාර වන පපංච නිප්පපංච යන පද දෙක පසුගිය දේශනයේ අගහරියේදී අප මතු කරගත්තා. මදුපිණ්ඩික සූත්‍රයෙන් ආරම්භකල අර්ථ විවරණයේදී අපට මෙතෙක් මතු වුණේ, මෙතෙක් අපට පැහැදිලි වුණේ, මේ පපංචය යන්න ඉන්ද්‍රිය ඥානයේ එක්තරා ඕලාරික අවස්ථාවක්, මෝරාගී අවස්ථාවක් පෙන්නුම් කරන වචනයක් බවත්, සාමාන්‍යයෙන් භාෂා ව්‍යවහාරයේදී දිග්ගැස්වීම, විස්තර කිරීම, වචන වැඩිපුර යෙදීම යන අර්ථය ඇති පපංචය යන පදය ඉන්ද්‍රිය ඥානය පිළිබඳව යෙදෙනකොට ඊට වඩා විශේෂ අර්ථයක් පෙන්නුම් කරන බව අපට මදුකින්තික සූත්‍රයෙන් පෙනී ගියා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ පපංචයෙන් කිරෙන්නේ මේ සංඥාමක පිහිටලා විතර්ක කරලා මේ විතර්ක උඩ පපංච කිරීම නිසා කාලත්‍රයට අයත් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට අයත් ඒ ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඇතිවන පපංච සංඥා සංඛාන නැති දෙයක් ඒ ඉන්ද්‍රිය ඥානය මෙහෙළි වූ පුද්ගලයාව මැඩපවත් වෙන බව, යටපත් කරවන බව මදුපිණ්ඩික සූත්‍රයෙන් අපට පෙනී ගියා. මෙයින් අපට තේරෙනවා ඉන්ද්‍රිය ඥානය නිසා මිනිසෙකු තුළ ඇතිවන යම්කිසි මෝහනයක්, ඉහවහා යාම, ජාතූල තත්ත්වයක් මේ පපංච යන වචයෙන් හැඳින්වෙන බව. අටුවාචාරීන් වහන්සේලා මේ පපංච යන වචනයට අර්ථ කීමේදී බොහෝ විට උපකාර කරගන්නේ මත්ත, සමස්ත, සමාජ, මදන යන වචනයි. කියනට්ඨේන පපංචෝ මත්ත පමත්තාගාර පාපනට්ඨේන, මේ එක තැනක දෙන විවරණයයි. කවර අර්ථයකින් ප්‍රපංච වේද? මත් වූ, අතිශයින් මත් වූ ආධාරයකට සමුනවන අර්ථයෙන් කියන ඒ විදිහට විවරණ කරනවා. තවත් තැනක කියනවා පපංචිතාච හොන්ති සමත්තාකාර පත්තා, ප්‍රපංච වූ ආහුවෙති, එනම් ප්‍රමත්ත තත්වයට, අතිශයින් මත් වූ තත්වයට පත් වූ ආහුවෙති. එමනැත්නම් සමහර අවස්ථාවල කියනවා මදනාකාර සංචිතෝ කිලේශ ප්‍රපංචෝ කියලා. මත් කරවන ආකාරයෙන් සිහිටි කෙලෙස් වලට කෙලෙස් ප්‍රපංචය කියලා විදිහටත් තේරුම් කරනවා. බැලු බැල්මට මේ පපංච කියන පදය සමාධි කියන වචනයට සමානයි. සමාන අර්ථවත් හැකියට සලකන්න පුළුවන්. නමුත් එක්තරා සියුම් අර්ථ ભેදයක් තිබෙනවා. දැන් සමාධි කියලා කියන එකෙන් ඒ වචනෙන් හැඟෙන්නේ මූලික නිරුක්ති වශයෙන් බැලුවා අක්ෂයින් මත් වීම කියන අදහසයි මූලිකව තිබෙන්නේ. එයින් අපට හැඟෙන්නේ සාමාන්‍යයෙන් මත් වීම නිසා ඇතිවන නිෂ්ක්‍රියත්වයක්, එහෙම නැත්නම් අකර්මණ්‍ය භාවයක්, වැඩ කරගන්න බැරි බවක් වගේ හැඟෙනවා මේ පමාද කියන වචනේ. ඒ නිසා සාමාන්‍යයෙන් සිදු වෙන්නේ කළ යුතු වැඩය බැහැර හැරීමක්, එහෙම නැත්නම් අතපසු වීමක්, ඒ ප්‍රමාදයෙන් වෙනදී. නමුත් පපංච කියන වචනේ අපි අර කලින් දැක්වා නිස්ති වශයෙන් බලනකොට විහිදී යාම, විස්තරයේ වචන වැඩිපුරයේදී කියන අදහස තිබෙන නිසා ඒ වචනයේ එයින් අපට හැඟෙන්නේ නැහැ නිෂ්ක්‍රියත්වයක්. ඒ කියන්නේ අකර්මණ්‍ය බවක් හැඟෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට හිතා ගන්න තියෙන්නේ යම් කිසි අනිසිමග යාමක් නිසා, නිසිමග අතහැරන අනිසිමග යාමක් නිසා, නොමග යාමක් නිසා බලාපොරොත්තු වන අර්ථයට නොපැමිණීම කියන එකයි මේ පපංච කියන එකෙන් හැඳින්වෙන්නේ. අපි මේක පොඩි උපමාවකින් තේරුම් කරන්න බලමු. මේ පමාද පපංච කියන වචන දෙකේ අර්ථ වෙනස. දැන් අපි හදිසි පණිවිඩයකට කෙනෙකු කොළඹ යැවීමට පණිවිඩයක් යන කෙනෙකුට පණිවිඩයක් දුන්නාම ඒ තැනැත්තා ළඟම ඇති මත්පැන් හරයට ගිහිල්ලා මත්පැන් බීලා පැත්තකට වෙලා නිදාගත්තොත් අන්න පමාදේ. එහෙම නැතුව මේ තැනැත්තා කොළඹට යන කෙටි පාර තියෙද්දි වෙන වංගගිරි මාර්ගයෙන් මහ වටරවුම් මාර්ගයෙන් ගිහිල්ලා අන්තිමට නුවරට ගියොත් අන්න පපංචේ. ඔන්නයි විදිහට පමාද පපංච කියන වචන දෙකේ සියුම් අර්ථ භේදයක් තිබෙනවා. මේ අපි දැක්වූ උපමාවට තරමක් කිට්ටු කරන්න පුළුවන් නිදර්ශන වශයෙන් දැක්විය හැකි ගාථා යුගලයක් අපට හමු වෙනවා අංගුත්තර නිකායේ ඡත්ත නිපාතේ. යෝ පපංචං අනුයුක්තෝ පපංචාභිරතෝ මගෝ විරාධයීතෝ නිප්පාණං යෝගක්ඛේමං අනුත්තරං. යෝජ පපංචං නිප්පාණ නිප්පංච පථේරතෝ ආරාධයීතෝ නිප්පාණං යෝගක්ඛේමං අනුත්තරං. මේ පළවෙනි ගාථාවේ අදහස යෝ පපංචං අනුයුක්තෝ පපංචාභිරතෝ මගෝ. යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචෙහි යෙදුනේද, ප්‍රපංචෙහි ඇලුනේ නේද, හෙතෙම අනුත්තර යෝගක්ෂේම නම් වූ නිවනින් ඈත්තේ විරාධයීතෝ නිප්පාණ නිවනින් ඈත් වෙනවා. දෙවෙනි ගාථාව යෝජ පපංචං හිස්වාන නිප්පංච පත්තේ රතෝ. නමුත් යම් කෙනෙක් ප්‍රපංචය අතහැරල නිප්පංච පත්තේ නිප්පංච මාර්ගයේ යන්නේ වේද, ඒ තැනැත්තා ආරාධයීතෝ නිප්පාණං යෝගක්ෂේමං අනුත්තර අනුත්තර යෝගක්ෂේම නම් වූ ඒ නිවන පැමිණෙනවා, නිවනට ලං වෙනවා. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ පපංච පමාද කියන වචන දෙකේ යම් කිසි විශේෂ වෙනසක් තිබෙනවා. ඒ වගේම දැන් අටුවාවල බොහෝ විට මේ පපංච කියන එක ඉතාම සරල අන්දමින් තෝරන්නේ සංහා මාන දික්ති වලට කියන වෙනස් නමක් හැටියටයි. සංහා දික්ති මානානම් ඒතං අධිවචන ඔය විදිහට දක්වනවා. පපංච කියලා කියන්නේ කෘෂ්ණා මාන දෘෂ්ටි කියන ඒ ප්‍රධාන කෙලෙස් තුනට අධිවචනයක් වෙනස් වචනයක් හැටියට තෝරනවා. නමුත් එයින්ම පපංච වචනේ අර්ථය තේරුණා නොවේ. ඒවා නිදසුන් තමයි. ඒ කාරණයක් ඇත්ත මත් නිසාද මදුපිණ්ඩික සූත්‍රයෙන්ම අපට පෙනී ගියා. මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වුණ අභිනන්දිතබ්බං, අභිවදිතබ්බං, අජ්ජෝසේතබ්බං කියන වචන තුනක්. මේ අභිනන්දිතබ්බං කියන්නේ සතුටු විය යුක්තක්. අභිවදිතබ්බං කියන්නේ ක්‍රියාපෑ යුක්තක්. අච්චෝතේ තබ්බන් කියන්නේ බැදී රැදී සිටිය යුත්තක් වෙනවා. මේ වචන තුන යෙදෙන්නේ සූත්‍රවල බොහෝ විට සංහා මාන දික්ති කියන කෙලෙස්න හැඳින්වීමටයි. ඒතං මම කියලා සංහා වශයෙන් සතුටු වීම අභිනන්දු තබ්බන්. ඒසෝ අහං අස්මි මේ මම වෙමි කියලා මාන වශයෙන් කියාකෑමක්. ඒසෝ මේ අස්තා කියලා මේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටි වශයෙන් බැඳී සිටීමක් අච්චෝතේ තබ්බන්. එතකොට මේ අටුවාවේ සංහාමාන කිත්ති ආශ්‍රයෙන් පපංච වචනේ තෝරන එක බොහෝ දුරට කයේතුයි. නමුත් මෙතන විශේෂත්වයක් හැටියට දක්වන්න තිබෙන්නේ මේ පපංච කියන වචනේ අර මූලික අර්ථය අනුවම සංකල්ප විතර්ක මගින් කෙනෙකුගේ සිටිවිලි කියලා අතුහිටි විහිදා පැතිරි ආකූල ව්‍යාකූලයක් වෙන බවක් මේ පපංච වචනේ හැඟෙනවා. ඒක තමයි අර පපංච සංඥා සංඛාරවලට අර පුද්ගලයා යටත් වෙනවා කියලා කියන්නේ. මෙතෙන්දී අපට උපකාර වෙන මේ සංඛා කියන වචනය අර්ථය තේරුම් ගැනීම. මේ සංඛා කියන වචනය අටුවාවේ තෝරන්නේ පපච්ච සංඥා සංඛාති එක්ක කොට්ටාකාරියල. සංඛා කියන වචනේ තෝරන්නේ කොටස් කියන එකෙන් කොට්ටාකා. එහෙම ගත්තොත් පපංච සංඛා කියලා කියන්නේ පපංච කොටස්. 아무තු තේරුමක් නැහැ මේ සංඛා කියන එක එහෙම ගත්තොත්. නමුත් මේ පපංච සංඥා සංඛා පපංච සංඛා ආදී පද සූත්‍රවල එදෙන ආකාරය ගැන හොඳට පරීක්ෂා කරලා බැලුවොත් මේ කොටස් කියන අර්ථයට වඩා යම් කිසි ගැඹුරු අර්ථයක් මෙතන තිබෙනවා. අපි දන්නවා සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන්නේ පర్యాయ පද, සමානාර්ථවත් පද. සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති මේ වචන තුනේ පඤ්ඤත්ති කියන වචනේ කාටත් පැහැදිලි වචනයක්. ප්‍රඥප්තිය ළමක් හැඳින්වීමට දෙන නම. ඒ ප්‍රඥප්ති කියන වචනයටම ඒ ආශ්‍රයෙන්ම ගත හැකි තව පද දෙකක් තමයි සංඛා සමඤ්ඤා කියන්නේ. සංඛා කියලා කියන්නේ ගණන් ගනු ලැබීම, ගිනීම. අමඤ්ඤා කියලා කියන්නේ එකමුතුය හැඳින්වීම. ඒ ගිනීම, හැඳින්වීම, පැනවීම, පඤ්ඤත්. ඔය වචන තුන බොහෝ දුරට මේ ලෝක ව්‍යවහාර පිළිබඳව යෙදෙන වචන තුනක්. සංඛා සමඤ්ඤා පඤ්ඤත්. එතකොට අපිට මේ ප්‍රපංච පිළිබඳ ප්‍රශ්නයට කෙලින්ම අදාළ කරගත හැකි අංග මේ වටිනා උද්දුත පාඨයක් අපිට ලැබෙනවා. සංයුත් සංගියේ ඛණ්ඩ සංයුත්තේ නිරුත්තිපත සූත්‍රයෙන්. ඉතාම වටිනා සූත්‍රයක්. තයෝමේ විස්සුවේ නිරුත්තිපත අධිවචන පත පඤ්ඤත්ති පත අසංකින්න අසංකින්න කුප්පා නසංකීසංති අපපතිකුත්ථා සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝයි. අතනේ තයෝ යං හිතිකේ රූපං අතීතං නිරුද්ධං විපරිණතං අහෝසීතිතස්ස සංඛා අහෝසීතිතස්ස සමඤ්ඤා අහෝසීතිතස්ස පඤ්ඤත්ති නතස්ස සංඛා අතීති නතස්ස සංඛා භවිෂ්‍යති. ඔයගෙ සූත්‍රය යන්නේ අපි දැනට මේ ප්‍රකාශ කරපු ටික පරිවර්තනය කරන්න බලමු. මහණෙනි, සයෝනේ විස්සවේ නිරුක්ති පත අධිවචන පත පඤ්ඤත්ති පත නිරුක්ති මාර්ග තුනක් අධිවචන මාර්ග තුනක් ප්‍රඥප්ති මාර්ග තුනක් තිබෙනවා. ඒ වගේන විශේෂයෙන් කියලා තියෙන්නේ මොකක්ද? අසංකින්න අසංකින්න කුප්පා නසංකී සංති අපපතිකුච්ඡා සමනේ බ්‍රාහ්මණී විඤ්ඤෝයි. නුවණැති සමන බ්‍රාහ්මණී ඉතින් නුවණැති මහණ බමුණන් ඉතින් කවදාවත් මිශ්‍ර කරගන්නේ නැති, කවලම් කරගන්නේ නැති, අතීතයේ කවලම් කර නොගත් අනාගතයේත් කවලම් කරගන්නේ නැති, කවලම් කර නොගත යුතු, ඒ වගේම පිළිකුල් වශයෙන් ඉහට නොගැනිය යුතු විදියේ ව්‍යවහාර මාර්ග තුනක් තිබෙනවා. මොනවද මේ ව්‍යවහාර මාර්ග තුන? යං හි භික්ඛවේ රූපං අතීතං නිරුත්තං විපරිණතං අහෝසීති තස්ස සංඛා අහෝසීති තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤාති. මහණෙනි, යම් රූපයක් ඉක්ම ගියේද, නිරුද්ධ වූයේද, වෙනස් වූයේද, එය ගණන් ගනු ලැබෙන්නේ අහෝසි කියන ක්‍රියාපදයෙන්. විය කියන එකයි. අහෝසි කියලා පාවිච්චි කියන්නේ විය කියන එකයි. අහෝසීති තස්ස සංඛා නතස්ස සංඛා අත්ථීති නතස්ස සංඛා භවිෂ්‍යති. මේ එයට ව්‍යවහාර කරන්නේ නැහැ අත්ථි කියලා. එයට ව්‍යවහාර කරන්නේ නැහැ භවිෂ්‍යති කියලා. මේ කියන්නේ යම් රූපයක් ඉක්ම ගියාද ඊට දෙන ව්‍යවහාරය අහෝසි කියන එකයි. ඉක්ම ගියා කියලා කියන නිසා ඒක තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒක වන්නේ කියලා කියන්නේ නැහැ. මේ කියන්නේ කාලත්‍රයේ පටලවා නොගත යුතු බවයි මේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහටම දිගටම මේ සූත්‍රය යනවා. ඒ අතීත වූ රූපයට අතීත ක්‍රියාපදයයි යන්නේ. අතීත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. එහෙම නැත්නම් අනාගත දෙයක් තියෙනවා කියලා හිතාගන්නේ නැහැ. ගිය දේ ගියා, යොමු දේ තිබුණා, තිබෙන දේ තිබෙනවා. කොවිඩ් සිදුවෙන දෙයක් තමයි මේ වර්තමාන අර්ථයෙන් ගන්නවා අනාගත දේ. අතීත දේ වර්තමාන අර්ථයෙන් ගන්නවා. මේකයි ලෝකයේ අර්ථයේ ලොකුම පටලැවිල්ල. ඒක නිසා තමයි අර නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණින් මේව කවලම් කරගන්නේ. එහෙම කියලා දැන් අතීතය පිළිබඳව මේ විදිහට කිව්වා, වර්තමානය පිළිබඳව මේ විදිහටම ප්‍රකාශ කරනවා. යම් කිසි රූපයක් හෝ මේ විදිහටම පංචස්කන්ධයම ගැන කියවෙනවා. රූප වේදනා ආදී යම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ අතීත නම් ඊට අහෝසි කියන ක්‍රියාපදය යොදන්නේ. සත්‍ති භවිෂ්‍යති ආදියක් යොදන්නේ නැහැ. ඒ වගේම යම් රූප වේදනා ආදියක් දැන් තිබෙනවාද, වර්තමාන වශයෙන් තිබෙනවාද, පච්චුප්පන්න වශයෙන් ඊට තිබුණයි කියලා ව්‍යවහාර කරන්නේ, ආගතේ වෙනවයි කියලා ප්‍රකාශ කරන්නේ. ওই විදිහට මෙන්න මේ කාලාත්‍රය පිළිබඳ ව්‍යවහාර විදි නිරවුල්ව අවලං කර නොගෙන පාවිච්චි කිරීම පිළිබඳවයි මේ නිරුක්තිපත සූත්‍රයේ සඳහන් වෙන්නේ. මෙතෙන්දී අපට පේනවා මේ සංඛා කියන වචනේ කොයිතරම් යෙදিলা තිබෙනවද කියලා. මේ සූත්‍රය පුරාම සංඛා, සංඛ්‍යා, ගිනීම කියන වචනේ යෙදিলা තිබෙනවා. එතකොට මෙයින් අපට පැහැදිලි වෙනවා මේ සංඛා කියන එක අපි තවදුරටත් මේ වචන තුන ගැන කල්පනා කරලා බලමු. සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති කියන එක මෙතන විශේෂයෙන් දීලා තියෙනවා. අධිවචන නිරුක්ති පඤ්ඤත්ති කියලා තියෙදිලා තිබෙනවා. ඊළඟට සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති මේ ඔක්කොම වචන එක පවුලේ අය වගේ කොහොම එකිනෙකට සමානයි. ලෝක ව්‍යවහාර පිළිබඳ ප්‍රශ්නයට අදාළ දෙයක්. භාෂාව පිළිබඳ, භාෂා ව්‍යවහාරය පිළිබඳ ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්නයට මේ පපංච සංඥා සංඛා කියන පදය ලංවන බව අපිට මේ අනුව හිතාගන්න පුළුවන්. ප්‍රපංච සංඥාරින් ඇති කරගන්න ගිනි මේ සංඛා කියන වචනය ගැන විශේෂයෙන් අපි කල්පනා කරලා බැලුවොත් ඇත්ත වශයෙන්ම මේ භාෂා ව්‍යවහාරයේදී සංඛා කියන මේ ගණන් ගනු ලැබීම සමහර විට අපුරටත් වැඩිය ප්‍රාථමික ස්වරූපයක් ගන්නවා. මේ ඉලක්කම භාෂා ව්‍යවහාරය ගැන කල්පනා කරලා බලනකොට සංඥාව කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව එක්තරා නිත්‍ය වශයෙන් නිමිත්තක් හැටියට ගැනීමයි. මේ සංඥාවේ ලක්ෂණයක් මේ නිමිති ගැනීම. ඒ නිමිති ගැනීම මගින් තමයි කෙනෙක් හඳුනාගන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් මේ සංඥා වලින් කෙරෙන්නේ නීති ගැනීම. දැන් අපි දන්නවා දැන් වල සැලයක් මැදින් පිරිසක් යනවා නම් යම් කිසි ගමනක් යන්නට ආපසු එීමට මඟ සොයා ගැනීමට පොරවක් අරගෙන අර දෙපස දත් වල හොඳට පෙනෙන කඳුනක් යොදනවා. ආපසු යනකොට බලාගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි මේ සංඥා ගැනීම. අඳුරේ අන්ධයෙකුගේ අතපත ගැනීමක් වගේ කියලා අපි සඳහන් කළා. ඒ වගේ මේ සිතිවිලි වල තියෙන ස්වභාවය අර වේදනාව දැනගත්ත පස්සේ සංඥාවක් ගන්නවා. ඉතින් ඒක රූප සංඥාවක් වෙනවා, සද්ද සංඥාවක් වෙනවා. මේ සංඥාවත් එක්කම බැඳිලා තියෙන නිත්‍ය සංඥාව. සංඥාව කියන්නේම කොටින්ම නිත්‍ය සංඥාවක්. නිත්‍ය බවක් ගොනු කර ගැනීමක් මේ සංඥාව පිළිබඳව තිබෙනවා. ඒ මොකද ආයෙත් එනකොට අඳුර ගන්න විදිහට ඒක නොවෙනස්ව තිබෙන්නේ. සංඥාවම ඒ තරම් මිරිඟු ස්වභාවයක් ගන්නෙත් ඔය ප්‍රශ්නය නිසායි. එතකොට සංඥාවේ අර නිමිති, නිමිති ගැනීමේ ස්වභාවය නැත්නම් වශයෙන් සංඥා කියලා කියන්නේ නිමිත්ත, සංකේතය, කලකුණ කියන ඔය අදහස්මයි සංඥා කියන වචනේ තිබෙන්නේ. එතකොට මේ සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීමයි. හඳුනා ගත්තට මදි. මේක මේ ලෝකයේ ආතන සමාජයේ හඳුනා දෙන්නත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් හඳුනා දීමත් දෙකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අර සංඥා කියන එක ළඟට තිබෙන්නේ සංඛා. ඇඳින්නේම, ව්‍යවහාර කිරීම. මේ දෙක එකටයි යන්නේ. එතකොට අර සංඛා සමඤ්ඤා පඤ්ඤාති වලින් දැන් අපි සිංහලට ගත්තොත් සංඛා කියලා කියන එකට ගන්න පුළුවන් ගිනීම කියලා, ගණන් ගැනීම, ගොනු කර ගැනීම. එහෙම නැත්නම් එකතු කර ගැනීම කියන අදහසයි. දැන් සංඛාව කියලා කියන්නේ පහේ ගොඩවල් හයේ ගොඩවල් කියලා කියන්නේ එකතු කරලා ගන්නවා. ඒකින් එක වෙන් කරලා ගන්න නැතුව මේ එක දෙටි මේ අපේ වැඩවලට පහසු වීම සඳහා, මේ ව්‍යවහාර වැඩවලට, පොදු වැඩවලට පහසුයි මේ සංඛ්‍යාවක් තිබීම. ඒක නිසා තමයි අර භාෂාවේ මූලිකම ප්‍රාථමිකම ලකුණ තමයි මේ සංඛ්‍යාව ඉලක්කම. එතකොට සමඤ්ඤා කියලා කියන්නේ අන්න එකතු වෙලා හඳුන්වන අපි මේකට මෙහෙම කියමු කියලා පොදු සම්මතියක් ඇති කරගන්නවා. එක එක්කෙනා එකක විදිහට කියන්න ගියොත් ඒ අදහස උමාරු කරගන්න. සංඤ්ඤති කියලා කියන්නේ මේ විදිහේ යමක් ආරූඪ කරනවා. එක්ක අඬ බෙර ගහලා හරි වෙන ක්‍රමයකින් හරි මෙතෙන් සිට මේ මෙසේ ව්‍යවහාර කළ යුතුයි කියලා පනවනවා. ඔන්න විදිහට සංඛා සමඤ්ඤා පඤ්ඤති බෝධුකට එකිනෙකට සමාන අදාගත් වෙන දෙනවා. ඒනුත් අර සංඛ්‍යාව කියන එක තාම ප්‍රාථමික ස්වරූපයක් ගන්නවා. ගොනු කරගන්න. මේ ගොනු කිරීම, මේ එකතු කර ගැනීම ඉලක්කම් වලට පමණක් නොවේ භාෂාවටත් පොදු දෙයක් බව අපිට බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. සංඛං ගච්ඡති කියන සඳහන් වෙන සංඛං ගච්ඡති කියන පාඨයෙන් හැටින් වෙනවා. සංඛං ගච්ඡති කියලා කියන්නේ ව්‍යවහාරයේ තියෙයි කියන අදහසක්. ගණන් ගනු ලැබෙයි කියන එක. හොඳ නිදර්ශනයක් අපිට සොයා ගන්න පුළුවනි මහා හත්තිපදෝපම සූත්‍රයෙන් සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කරන දේශනාව සිදෙනවා මෙන්න මෙහිම. සේයථාපි ආවුසෝ කත්තංච පටිච්ච වල්ලිංච පටිච්ච තිනංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ ආධාරං සේව සංඛං ගච්ඡති. ඊම මේව කෝ ආවුසෝ අට්ඨංච පටිච්ච නහාරංච පටිච්ච මංකංච පටිච්ච ධම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ රූපං සේව සංඛං ගච්ඡති. ගම් සේ අරත්මි දීද දැල්ද අනකොලද නැටිද නිසා නැටි උපකාර කරගෙන ඒවා පිහිට කරගෙන අවකාශයේ යම් කිසි ප්‍රදේශයක් යම් කිසි කොටසක් අවුරුමු ලැබුවේ ඊට ගේය කියලා ව්‍යවහාරයේ වේද ආදාර කියලා කියන්නේ ගෙට ගේය කියන එකයි. ගේය කියලා නමක් වැටෙනවා අර ටික එකතු කරලා එක්තරා රටාවකට එක්තරා සැලැස්මකට ඒක හදුවා. අන්නේ විදිහටම ඇටක් නාරක් සමුත් මනු එකතු කරලා ඒ විදිහ උපකරණ ටික එකතු කරලා එක විදිහකට හදුවාම ඔබට රූප කියලා කියනවා. ඉතින් මෙයින් පේනවා අන්න ආදාර කියලා කියන්නේ ගේය. ඒ වගේම රූපයත් මේවා ප්‍රඥප්ති හැටියටමයි දරිස්සානාදී මෙතන මේ දක්වලා තියෙන්නේ. ගේ කියලා කිව්වත් අර එක්තරා විදිහට ප්‍රඥප්තිය. අන්න එතකොට මේ ප්‍රඥප්තිය අත්‍ය මේ සංඛාර කියන එකට නේද තියෙනවා. ආගාරන්තේ සංඛං ගච්ඡති. අපි තවත් නිදර්ශනයක් ගන්න බුදු පියාණන් වහන්සේගේ වචන වලින් උන ඊ නිදර්ශනයේ ධාතුත්ව වැදගත් වෙනවා භාෂාව, ව්‍යාකරණයේ තර්කය පිළිබඳව මේ බෞද්ධ දර්ශනයේ තිබෙන ඉතාම ගැඹුරු අංශයක්. ඒක ඇත්ත වශයෙන්ම මේ ගම්පන් ශබ්දයට ධර්ම කිට්ටු සම සම්බන්ධයේ තේරුම් ගැනීමට උත්සාහම උපකාර වෙන දෙයක්. ඒ පොට්ටපාදී සූත්‍රයේ කියන්නේ දීගණිකායේ පොට්ටපාදී සූත්‍රයේ එතෙන්දි බුදු පියාණන් වහන්සේ චිත්ත හත්තිසාරි පුත්ත නැමැති පරිප്രാජකේ අමතලයි මේ ප්‍රකාශ කරන්නේ. සියථාපි චිත්ත බවා කීරං කීරං මා දදි දදිං මා නවනීතං නවනීතං හා කප්පි කප්පි මා කප්පි මණ්ඩෝ යස්මින් සමයේ කීරං හෝති නේව තස්මින් සමයේ දදිහිති සංඛං ගති නේ නවනීතං ති සංඛං ගති මේ සප්පීටි සංඛං ගච්ඡති. මේ සප්පී මණ්ඩෝටි සංඛං ගච්ඡති. ඊරං වේව තස්මින් සමේ සංඛං ගච්ඡති. අපි මේ සූත්‍රය කොටස් තුනකට බෙදලා තේරුම් කරන්න බලන්නේ. දැන් පළමුවෙන්ම දෙන්නේ මේ උපමාවයි. බුදු පියාණන්ගේ පළමුවෙන් ඉදිරිපත් කරන උපමාව. චිත්ත කියලා කියන්නේ මේ සිත නෙවෙයි, මෙතන මේ අර පුද්ගලයාගේ නමයි. සිද්ධාර්ථ සාරිපුත්‍රයා අමතලා මේ කියන්නේ චිත්ත යම්සේ දවා කීරං එළදෙනකින් කිරිද කීරම්හාදති එළදෙනකින් කිරි කිරෙන් දීකිරි දීකිරෙන් වෙඬු වෙඬුවෙන් විතඩු විතරෙන් තෙල් මණ්ඩය වේවිද බැදෙයිද යස්මින් සමේ කීරං හෝති මේවතස්මින් සමේ දධිති සංඛංගති යම් අවස්ථාවක කිරි වේද කිරි හැටියට පුදනවාද ඒ අවස්ථාවේ ඒකට දීගිරි කියලා කියන්නේ නැහැ වෙඬුරු කියලා කියන්නේ නැහැ ගිතෙල් කියලා කියන්නේ නැහැ ගිතෙල් මණ්ඩය කියලා කියන්නේ ශ්‍රීරං වේව තස්මින් සමේ සංඛංගච්ඡති ඒ ගණන් ගනු ලැබෙන්නේ ඒකට එදෙන ව්‍යවහාරයේ ශීර කියනවායි කිරි කියනවායි ඒ වගේම ඒ උමාව දිගටම යනවා ඊළඟට දීගිරි කියලා කියනවා යම් කිසි අවස්ථාවක දීගිරි හැටියට තිබෙනවනේ ඊට වෙඬුරු කියලා කියන්නේ නැහැ ගිතෙල් කියලා කියන්නේ නැහැ ගිතෙල් මණ්ඩය කියලා කියන්නේ ඊට කියන්නේ දීගිරි කියලා ඔන්න ඒ විදිහට ඒක සංඛාරයි ඔන්න එතකොට මේ උපමාවයි අපි දුන්නේ ඉස්සෙල්ලා. ඒ උපමාවෙමත් තේනවා extra ගැඹුරක්. මෙතන මේ කියන්නේ මේ අපි කවුරුත් ගන්න කී දී කිරි ගැන තමයි. නමුත් යම් කිසි ගැඹුරු දෙයක් මෙතන ප්‍රකාශ කරන්න කියනවා. ඊළඟට ඔන්න උපමේය එනවා. ඒව මේව කෝචිත්ත. ජස්මින් සමේ ඕලාරික වත්තපටිලාභෝ. මේව තස්මින් සමේ මනෝමය වත්තපටිලාභෝ සංසංගති. න අරූප වත්තපටිලාභෝ සංසංගති. ඕලාරිකෝ අත්තපටිලාභෝ දේව සංඛංගච්ඡති. එසේම චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද. මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභය කියලා කියන්නේ ඕලාරික කියලා කියන්නේ රළු ගොරෝසු කියන අදහසයි. මෙතන මේ කියන්නේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා මේ අපි මේ එහෙම කාම භව, රූප භව, අරූප භව වශයෙන් දක්වන මේ ඥාන අවස්ථා පිළිබඳව මේ කියන්නේ. මුල් දෙක නම් මේ සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය ශරීරය පිළිබඳ මේ පංචකාම සම්පත්තියෙන් එළියු මේ රළු අවස්ථාවයි. ඕලාරික ඕලාරික වත්තපටිලාභෝ ඒක කියන්නේ කබලින්කාරහාර බක්කෝ ආදි වශයෙන් දක්වනවා මේ රළු ආහාර වලින් දැපෙන්නා වූ මේ ආත්ම ප්‍රතිලාභය මේ ආත්ම tattya ආත්මය කියලා මම මෙතන ප්‍රකාශ කරන්නේ ආත්ම ප්‍රතිලාභය ඉස්සරහ tattya කියන එකයි කොටින්ම ගත්තොත් යම් අවස්ථාවක කෙනෙක් අර කාම භව tattya උපදිනවා නම් ඒ ආත්ම ප්‍රතිලාභයේ ඒ පුද්ගලයා පිටවෙනවා නම් ඒ අවස්ථාවේ ඊට ප්‍රවහාර කරන්නේ මනෝමය ආත්ම ප්‍රතිලාභය. ඔහුගේ ඇතුලේ මනෝමය ආත්ම ප්‍රතිලාභයක් තිබෙනවා යැයි සංගිල කියලා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අරූප ආත්ම සත්‍යයක් ඔහුගේ ඇතුලේ සංගිල තියෙනවා කියලා කියන්නේ. ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ මේ දැනට තියෙන ඒ හෝලාරික ආත්ම ප්‍රතිලාභය. මේක වඩාත් ප්‍රකට වෙනවා දැන් ඊළඟට කියනවා මනෝමය ආත්ම යම් කිසි කෙනෙකුට අර රූප ඥාන සත්‍ය ලබා ගත්තනම් මේ පටලවිල්ල බොහොම ඒකාදී කෞසන්ත වෙච්ච දෙයක් ආත්මවාදී කියලා ගත්ත කෞසන්ත වෙච්ච පටලවිල්ලක් මේක. කල්පනා කරා මේ ඔක්කොම මේ ආත්ම කොපු මේ හරියට එකිනෙකක් ඇතුළේ තියෙන කොපු පහක් වගේ මේ ආත්මය ගැන කල්පනා කරේ මේ භාරතීය දාර්ශනිකයින් පංචකෝෂ මතය කියලා එකක් තිබෙනවා මේ සයිත්‍රිආදී උපනිෂද් ග්‍රන්ථවල පස්චාත් කාලීන ග්‍රන්ථවල ඒකේ මුල් අවස්ථාවක් මේ බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන්නේ ඕලාරික ආත්ම ප්‍රතිලාභ මනෝමය ආත්ම ප්‍රතිලාභ අරූප ආත්ම ප්‍රතිලාභ කියලා අර ඥානලාභී පුද්ගලයන් පිළිබඳව අර මුල්ම එක සාමාන්‍ය ලෝකයේ තියෙන ඒ කාමක කාම තත්ත්වය කාම ලෝක කාම තත්ත්වය ඊළඟට රූප ඊළඟට අරූප මේවා උපනිෂද් දර්ශනයේ දැක්වෙන්නේ අන්නමය ප්‍රාණමය සංඥාමය විඥානමය ආනන්දමය කියලා කොපු පහකින් යුක්ත ආත්මයක් හැකියි. දැන් මෙතන තියෙන්නේ තුනයි එන්නේ. මේ පළමුවෙනි එක අර ආහාරයෙන් ලැබෙන අර අන්නමය ආත්මයට සමානයි. ඊළඟ එක මේ මනෝමය ආත්මය ඒක අර සංඥාමය කියලා ඒ විදිහට දක්වනවා. ඒ විදිහට අර ඊළඟට අරූප ආත්ම ප්‍රතිලාභ. මේ මෙතන කියන්නේ අර කිරි පිළිබඳ උපමාව මතක තියාගෙන මේක තේරුම් ගන්න තියෙන්නේ යම් කෙනෙක් අර ඥාන අවස්ථාවකට පත් වුණා නම් එහෙම නැත්නම් අපි හිතමු ඔන්න මනෝමය ආත්ම ප්‍රතිලාභය ලබා ගත්ත කියලා රූප ඥානිය ලබා ගත්ත කියලා ඒ පුද්ගලයා හිතන නරටයි මේ මගේ ආත්මය සංගවිලා තිබෙනවා අරූප tattyaක්. ඒ වගේම කලින් තිබුණු ඕලාරික tattyaත් සංගවිලා තිබෙනවා කියලා. ඒවා ඒ එක්ක අවස්ථාව පමණයි. අර කිරි දී කිරි වගේ. අන්න ඒකයි මේ බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන්නේ අර පරිත්‍යාගයට. එහෙම කියලා. ඔන්න ඊළඟට තුන්වෙනි කොටස හැටියට අපිට දක්වන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දෙන නිගමනය. ඒක ඉතාමත් වැදගත්. ඉමාකෝ චිත්තේ ලෝක සමඤ්ඤා ලෝක නිරුද්ධියෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යාහි තථාදතෝ වෝහරති අපරාමත චිත්ත මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝකයා එකමුතු වෙලා ඇති කරගත්තු හැඳින්වීම් ගොඩක් පමණ ලෝක සමඤ්ඤා ලෝක නිරුද්ධියෝ ලෝකයා ඇති කරගත්තු නිරුක්ති නිරුක්ති කියලා කියන්නේ යමක් තේරුම් කරන විදි නිරුක්ති ලෝක වෝහාරා ලෝකයා වහරන විදි ව්‍යවහාර කරන විදි ලෝක පඤ්ඤාත්‍ය ලෝකයා පණවාගෙන තිබෙන සංකල්ප ප්‍රඥාත්‍ය කොටවත් යාහි තථාගතෝ වෝහරති ඒවාන් තථාගතයන් වහන්සේ ව්‍යවහාර කරනවා අවසාන වශයෙන් තමයි ඔක්කොටම වඩා වැඩිලා අපරාමත නමුත් පරාමර්ශනයක් නැහැ දැඩි බල්ලා ගැනීමක් නැහැ. අර පොඩි දරුවන් ඉන්න ගෙදරක පොඩි දරුවන්ගේ භාෂාවෙන් මව්පියන් කතා කරනවා වගේ, බබා කියලා කතා කරනවා වගේ බුදු පියාණන් වහන්සේ මේ මුළු මේ භාෂාව ව්‍යවහාරයේම ඉඳන්. ලෝකයා මිත්‍යෙලයිත ලෝකයා කෙලස් අදහස් පිළිබඳව දනුදෙනු කරන්න යොදාගත්තු භාෂාව මගින් බුදු පියාණන් වහන්සේ මේ පටිසෝතගාමී ධර්ම ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසාම වෙන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න පවා මුලදී අර ඒකට මන්දෝත්සාහින් කොහොමද මේ වගේ ධර්මයක් දේශනා කරන්නේ මේ ලෝකයාගේ වචනවලින් ලෝකයාගේ ව්‍යාකරණයෙන් ලෝකයාගේ තර්කයෙන් කියලා. එතකොට මෙන්න අපිට පේනවා මෙන්න මේ පොට්ට කාර්යසූත්‍රයේ ඉතාමත්ම වැදගත්. කිරි දී කිරි වැඳ මේ මේකෙන් කියන්නුම් කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ලෝකයා යම් කිසි ඉන්දියක හිතාගත්තොත් අර එළදෙනකින් දොඩක් කිරිවලම ඉතල් අඩංගු වෙලා තිබෙනවා. සමහර විට තර්ක කරන්න පුළුවන්. ඒ ඉතල් වෙන්නේ කිරිනේ. එතකොට කිරි ඉතල් වෙනවා නම් කිරිවල තියෙන්න ඕනේ කිත්තේ. ඊළඟට ඒක ඉතල් වුණාට පස්සේ කෙනෙකු හිතන්න පුළුවන් මේ කිරිවලින් නේ මේක ඉතල් වුණේ. ඒක නිසා මේ ඉතල් ලැබිලා කිරි තියෙන්න ඕනේ හැදවිලා. මේක සමහරවිට කියනකොට කෙනෙකුට මේක විසිරුවක් හැදී හිතෙන්න පුළුවන්. නමුත් මහා දාර්ශනිකින්ට මේක පේනෝන්නේ නැහැ. ඒක නිසා තමයි ඉතිරියානන් වහන්සේ මේ කිරි උපමාවෙන් දීලා ඒ අයට මේ වැරද්ද පෙන්නුම් කරන්නේ. ආත්මවාදී තිබෙන්නේ මෙන්න මේ රහසයි. අතීතයක් තිබෙනවා, අනාගතයක් තිබෙනවා. මේ වර්තමානයේ පමණයි බුදු පියාණන් වහන්සේ අත්හිඟිය දවදන්නේ, ඇත කියලා දවදන්නේ. අතීතයට අහෝසි කියලා කියන්න ඕන, අනාගතයට භවිෂ්‍යති කියලා කියන්න ඕන. අර නිර්ිතපත් සූත්‍රයෙන් කිව්වෙත් මේ අදහසමයි. එහෙම නොකිය, ගත්තොත් තමයි අර පැටල ඇවිල්ලා වෙන්නේ. අර කිරි දී කිරි වැඳලු ඒවා මේවා මේ එක්තරා සංතතියක අවස්ථා පමණයි. ලෝකයා මේවා කනවාගෙන, කඩුළු දඬගෙන, කොටු කරගෙන මේවා ප්‍රඥප්ති හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා, හදාගෙන තිබෙනවා. ඊළඟට ඒ අයම හදාගත්තු මේ පටලැවිල්ල ඊළඟට සමන්තම බලපානවා. ඒක නිසා තමයි ඊළඟට හේතුඵල මේ දාර්ශනිකයින් හේතුඵලවාදී අනුව තර්ක කරන්න ගිහින් මේ වචන දෙක එහෙම් පිටින්ම ඉදිරියට සම්බන්ධ නැති දේවල් හැටියට කල්පනා කරගෙනයි මේ හේතුඵලය සම්බන්ධතාව විග්‍රහ කරන්න යන්නේ. එහෙම විග්‍රහ කරගෙන තමයි දැන් හේතුවත් දැන් කිරි දී කිරි වෙන නිසා එක්ක කිරි දීක්‍රියක් කරත්තම සම්බන්ධයක් නැති දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දීක්‍රි ක්‍රිය ඇතුළේ තියෙන්න ඕනේ. ඔය විදිහට නොයෙකුත් තර්ක ඇති කරගත්තා. මෙන්න මේ මේ තර්ක න්‍යායයන් අපිට පෙන්නනවා ಭಾರತೀಯ දර්ශනවාදවල මේ හේතුවත් ඵලයත් අතර සම්බන්ධතාව පිළිබඳව නොයෙකුත් අන්තගාමී දෘෂ්ටි ඇති කරගත්තා. ආරම්භවාද කියලා එක්තරා දර්ශන ක්‍රමයක, ඔය න්‍යාය වෛශේෂිකාදී දක්වන එක්තරා ඒ ශ්‍රාමණීගේ දර්ශන ක්‍රමයක මේ හේතුවත් ඵලය අතර ඵලය අමුතුවෙන් නැති වෙන දෙයක් හැකින් දක්වනවා. හේතුවට සම්බන්ධයක් නැතුව. ඊළඟට තවත් ඔය සාංශාදී සමහර විට සත්කාර්යවාද සත්කාරණවාද කියලා ඔය විදිහට නොයෙකුත් දර්ශන ඇති වුණා. මෙන්න මේ මේ පොඩි කාරණය පටලවා ගැනීම. එයා හිතාගත්ත මේ හේතුව තුලම ඵලය තිබෙනවා. හේතුව තුලම ඵලය හැංගිලා තිබෙනවා. ඒක හැංගිලා තිබෙන එළිය තේනවා ඔය විදිහට. ඊළඟට සමහර තවත් කෙනෙක් කල්පනා කරා මේ ඵලය බොරුයි. ඇත්ත වශයෙන්ම හේතුව විතරයි සත්‍ය. ඔය විදිහට නොයෙකුත් අන්තවාදී නිගමන ඇති කරගත්තා. මෙන්න මේ අර සංකල්ප මේ ප්‍රඥප්ති වල ලෝක ව්‍යවහාර බව අමතක කිරීම නිසා තමන්ම ඇති කරගත්ත ප්‍රඥප්ති වලින් අමාරු වැටීමක් මෙතන තියෙනවා. දැන් මේ කාලත්‍රියා පටලවා ගැනීම පිළිබඳ අවුල මේ දාර්ශනිකයන්ට ඇති වෙච්ච අවුලට අපිට නිදසුනක් දෙන්න පුළුවනේ. එක්තරා කතාවක් මේ ළමා කතා, ඔය ළමා කතා ජන කතා ආදී බොහොම තිබෙනවා. මේ යඳුරු කාරණේ ඊටාම ලිහිල්ව ඊටාම සරලාන්ත මිනිපිපත් කළා. අර රත්තරන් පිටර දාන සාරාවිය ගැන කතාවක් තියෙනවා. ඒක බටහිර සාහිත්‍යයේ වැඩිපුරම තියෙන්නේ. අර එක්තරා ඒ සාරාවියක් දැන් දිනකට එකක් බැගින් රත්තරන් පිටර දැම්මත් මේ මිනිස්සු කල්පනා කරා ලෝභකම වැඩිකම නිසා එක දවසකම මේක ලබා ගන්න ඕන මේ බඩ ඇතුලේ තියෙන පිටර ටික කියලා ඒ සාරාවි මෙරුවා බඩ බැලුවා. අර කල්පනා කරා අර අනාගතයක් තිබෙනවා කියලා. අන්න ඒ විදිහට ලැබිලක් මේ ආත්මවාදීන්ට සිද්ධ වුණා. එතකොට මේ දර්ශන ක්ෂේත්‍රයේ මේ විදිහේ සියුම් පටලැවිලි ඇති වුණේ මේ ප්‍රපංචය නිසා. එදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෝකයාට වෙන ප්‍රපංචයක් ජීවිතයේ අර ප්‍රපංච සංඥා සංඛාවලට ඒවට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒක නිසායි. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්න සංඛා. දැන් ගනු ලැබිනේ. දැන් ಭಾರತೀಯ කවියේ හඳේරිය දිලිසෙන රතු කැටියක් දැකලා බොහොම සමත්කාරජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආසාවෙන් කිට්ටු වුණා. අපොයි ගුණක් කියලා කිව්වා. ඊළඟට මෙන්න මේ විදිහේ පටලැවිලි අපිට මේ සාහිත්‍ය සමහර විට හාස්‍යජනක කථාන්තරත් මේ දකින්න ලැබෙනවා. මේ පාලි සාහිත්‍ය, සිංහල සාහිත්‍ය බව අපි මේ විදිහට කතාන්තර කීම නෙමෙයි යන්තම් මතක් කර දීම පමණක් ප්‍රමාණවත්. දැන් ඊටම ප්‍රකට කතාවක් තමයි මේ ධර්ම සාහිත්‍යයේ අර ධම්මපදයේ ඌරංගමං ඒකතරං අතරීරං ගුහාතරං ආදී ගාථාවක් තිබෙනවා. මේ සිතේ තනිව එකලාව, කියන්නේ තනිව දුරගමන් කරන ශරීරයක් නැතිව දුරගමන් කරන ස්වභාවය බුදු ඥානන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ චිත්තවදේ මේ සිතේ ස්වභාවය. ඒකට තිබෙන නිදාන කතාවක් ඇතුළේ තිබෙන්නේ භාගිනිය සංගරත් පිටවස්තුව. ඊටම ප්‍රකට කතාවක් යන්තමින් මතක් කිරීම කැහැනවා. ඒ සංගරක්ෂිත මහරහතන් වහන්සේගේ ගෝලයා වුණ භාගිනීය සංගරක්ෂිත තෙරුන් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට පහන් සලමින් සිටින අතරේ ඇති කරගත් වූ ප්‍රපංචය කොයිතරම් දුර ගියාද කියතොත් ගිහි වෙලා විවාහ වෙලා දරුවෝ පුත්‍ර ඇතිව ආපි දරුවත් එක්ක රථයකින් ගුරු රහන් වහන්සේ බලන්නේ අතරේ භාර්යාවගේ ප්‍රමාද දෝෂකින් මේ දරුවා වැටිලා රථයක හසු වුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම ඇදියට ගැසුවේ අන්තිමට මේ මහරහතන් වහන්සේගේ හිසට. රහතන් වහන්සේට මේ ආවර්ජනය කරන්න බලනකොට පෙනුණා මේ කාරණය. මෙයින් අන්තිමට කරතනත්ත ලොකු විපිරිසක් බවට පත් වුණා. එතකොට ඒ භාගින වී සංගරක්ෂිත වස්තුව පාලි සාහිත්‍ය ඔය විදිහට ප්‍රතිපුත් කථාන්තර තිබෙනවා. සංගීත සාහිත්‍ය තිබෙනවා. අර වළං වෙලින් දෙක ඒ වගේම ඇති කරගත්තු ප්‍රපංචයකින් වළං ටික බිඳලා දැම්මා. සිංහල සාහිත්‍ය තිබෙන ළමා කතාවක් මුරුන් ගහකට මිනිහා පිළිබඳව. තව බටහිර සාහිත්‍ය තිබෙනවා. අර ආඩම්බර කිරි වෙලින් තිබ. ඔය විදිහ නොයෙකුත් කථාන්තර තිබෙනවා. මේ හැම දෙකින්ම මේ එදිනදා ජීවිතයේ මේ ප්‍රපංචයෙන්ම. ඒ කියන්නේ අර කාලක්‍රියේ පටලවා ගැනීම නිසා අනාගතයේ නූහු දෙයක් ඌ හැටියට කල්පනා කරන තිබෙන දෙයක් හැටියට. මෙන්න මේ විදිහ අර සංකල්පයේ තිබෙන මහ පුදුම විදිය අර නිත්‍ය සංඥාව අනුව ගිය මේ සංකල්ප මාත්‍රයෙන් ඊළාට ඒක ඊළාට යනවා මේක බාහිරට ගිහිල්ලා අන්තිමට ඒ පුද්ගලයා හැබෑ ජීවිතයෙන් ඉවත් වෙනවා. මහා මෝහණයකට පත් වෙනවා, විහවායානයකට පත් වෙනවා. ඔන්න ඔය තත්ත්වය එතකොට මේ පපංච සංඥා සංඛා සමුදාකරණය කියලා කියන්නේ. පපංච සංඥා සංඛාවන්ට යට වෙන්නේ අන්නේ ආකාරයට. එතකොට මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කළ හැටියට මේ අර කොට්ටාස කියන අදහසට වඩා මේ සංඛා කියලා ගත්තාම මෙතන මේ ප්‍රඥප්ති මේ ගණන් ගනු ලැබීම් කියන අර්ථය මෙතන අපට සහේතුක හැටියට දක්වන්න පුළුවන් වඩා මේ ධර්මයට එකඟ හැටියට. මේ බුදුරජාණන් වහන්සේලා මේ තථාගතයන් වහන්සේලා මේ පපංච සංඥා සංඛාවලින් විමුක්තයි. මක් නිසාද? අර ලෝක නිරුක්ති, ලෝක ව්‍යවහාර, ලෝක ප්‍රඥප්ති බව ඒක නිතරම ඒ තීරුම් අරගෙන අර බබාගේ ව්‍යවහාර විදි හැටියට හිතාගෙන ඒක පාවිච්චි කරන්නේ. වැඩිහිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවායින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලා ඒ බුදුපියාණන් වහන්සේලා මේ ඉන්න ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. මේවා මේ කොටස් කරලා මේවා විතරක් ප්‍රඥප්ති, මේවා විතරක් පරමාර්ථය කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම දන්නවා මේ ප්‍රඥප්ති කොටවල් බව. ඔන්න විදිහට ඒක නිසා තමයි ඒ සතහලටයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. ලෝකයා ප්‍රපංචයේ බැඳිලා සිටිනවා. ඒක ධම්මපදයේ හොඳ ගාථාවක් තිබෙනවා. ආකාශයේ පදන් නැති සමනුණක් බැහැරේ පපංචාබිරතා පජා නිප්පංචා තථාගත. ආදී පාරක් නැහැ. මේ නියම ශ්‍රමණේන් මේ ශාසනයෙන් පිට නැහැ. ඒ විදිහේ සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කරලා උන අවසාන ගාථාවේ මේ ප්‍රධාන දේ දෙන්නේ අවසාන පද වලයි පපංචාබිරතා පජා නිප්පංචා තථාගත. සාමාන්‍ය ප්‍රජාව ප්‍රපංචෙහි ඇලිලා සිටින්නේ නිප්පංචා තථාගත. තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංච. අන්නේක නිසාම තමයි මේ නිවන හඳුන්වන පද 33 අතරේ නිප්පපංච කියන එකත් නිවනට නමක්. දුක්ඛූපසම කියලා කියනවා වගේ පපංච භූපසම කියන්නේ නිවන හඳුන්වන පදයක් කියලා දක්වලා තියෙනවා. පපංච භූපසම පපංචේ ගන්න සංසිඳ වීම. පපංච නිරෝධ කියලා කියනවා. මොන විදිහට මේ පපංච ගන්න පදය ආශ්‍රය කරගෙන මේ නිවන තත්ත්වය හඳුන්වපු ස්ථාන බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ වගේම තථාගතයන් වහන්සේලා අර පපංච සංඥා සංඛාවලින් නිදිලා ලෝක විවහාර පාවිච්චි කරනවා, ප්‍රඥප්ති පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේලාට ප්‍රපංච සංඥා සංඛාවක් නෑ. ප්‍රපංච සංඥා වශයෙන් දැන් අර ඉස්සෙල්ලා අර කලාවිද සූත්‍රයේ අපට අමුණ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා. සංඥාව හේතු කරගෙනයි ප්‍රපංච සංඛාව වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේලා සංඥාවෙන් නිදිලා ප්‍රඥාව ලබාගෙනයි සිටින්නේ. අන්න ඒක නිසා තමයි අර ප්‍රපංච සංඥා සංඛා තථාගතයන් වහන්සේලා නැත්. සංඥාවට යටවුණු අර අඳුරේ අතපත ගාන හැටයි මේ ප්‍රපංච සංඛාව වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට ප්‍රඥා ලෝකයේ තිබෙන නිසා සංඥාවෙන් මිදිය තිබෙන නිසා ලෝක ව්‍යවහාර පාවිච්චි කරාට මොකද පපංච සංඥා සංඛාවල් නැහැ. ඒක නිසා තමයි අරු උදාන පාළුවේ චුල්ල වද කොට සඳහන් වෙනවා. තේන ගෝපන සමේන භගවා අත්තනෝ පපංච සංඥා සංඛා පහණං පත් ඒකමානෝ නිසින් නොහොති කියලා. බාජතුන් වහන්සේ අවස්ථාවේ සමන් වහන්සේගේ මේ පපංච සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යක්ෂා කර කර හිටියා. මේ මුසුසුවේ කෙනෙක්. ඒක සඳහන් වෙන වටිනා ආදාතාවකුත් යස්ස පපංචා ටිටිකනස්ති සන්දාමං පලිගන්ත රීතිවත්තු සංකන් හිත්තන්නම් මුනින් චරන්තන් නාවජානාති සදේවකෝපි ලෝකෝ. යස්ස පපංචා ටිටිකනස්ති යමෙකුට ප්‍රපංච දීරිම් සහ ටිටි කියලා කියන්නේ සිටගෙන සිටින. අපි මේ වාචාත්‍ය වශයෙන් බැලුවොත් අර පපංච කියලා කියන්නේ අපි කිව්වා මේ අර කොළඹට වටරවුම් පාරවල යන වගේ ඒ විදිහේ මහා රවුම් ගමන. එතකොට මේ මෙතන යොදලා තිබෙන වචන දෙකේ අර්ථය අපිට තවත් අර්ථය උද්දීපනය වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා. පපංච තිති කියන වචන දෙක එකට ඒක තිබෙනවා. යස්ස පපංචාති තිති කියන අර්ථය යමෙකුට ප්‍රපංච වීමක්වත් තිති තිති කියන එක නිත්‍යපකරණේ තෝරන්නේ අනුසය කියලා කියනවා. අනුසය. එතකොට තිතේ තිබෙන රැඳී සිටින් ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. පපංච කියලා කියන්නේ රවුම් ගැහිම. වටරවුම් ඥාන. ඔය වටරවුන් ගෙහිමත්පත් අනුසේ වශයෙන් සිටියක්වත් යමිතුට නැද්ද? යස්ස පපංච අධිකිතනාති. සන්දාමං කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ වචනයක්. සන්දාම කියලා කියන්නේ දෘෂ්ටි නැති මහ දංගලක් නැද්ද? පලිගම් කියලා කියන්නේ අවිද්‍යාව නැති දොරාගුලක්. ඒවත් ඉක්මවලාද? සංසං නිත්තන්නම් මුනිං තරංතං. සංහාව නැතිව හැසිරෙන්නා වූ ඒ මුනිවරයාව නාම ජානාති සදේව ගෝවි ලෝකෝ. දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත්‍ර ගන්නේ නැහැ කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ අපිට කොටිකුත් මේ සූත්‍ර දේශනාවලින් මේවට නිදසුන් දක්වන්නේ නැති හැම එකක්ම දක්වනවා දැන. ඒ නමුත් සමහර විට වැඩිගත් උද්දීප පාඩ කිදෙනවා. තවත් මේ විදිහකට දක්වන්න පුළුවනි. මේ පපංචයේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කරන ඒවා දේහසිත සිතිවිලි වලට සම්බන්ධ බව පෙන්눔 කරන හොඳ වටිනා ධාතාවක් තිබෙනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේම පපංච සංඥා ඉතරීතරානාරා පපංචයන්තා උපයන්ති සංඥේන. මනෝමයන් දේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියත්. අතවසේ ඒක තියෙන සංයුක්තනිකායේ සලායතන සංයුක්තිය වෙන්න ඕන. පපංච සංඥා ඉතරීතරානාරා පපංචයන්තා උපයන්ති සංඥේන. ලාමක සත්වෙන් ඉතරීතර නරා කියන්නේ සාමාන්‍ය ජනයා. ලාමක මිනිසෙයින් අපංච සංඥා ප්‍රපංච සංඥාව නිසා සංඥිනෝ සංඥාවට වහල් වූවා සංඥාවට නතු වූවා ප්‍රපංච සංඥා ඉතරීතර නරා පපංචයන්තා උපයන් ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලංගෙ අර අර මණික සලා ගන්න අර සතුටේ ලංගුණු පුද්ගලයා වගේ ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලං වෙනවා අර සංඥාවට මුලා වෙලා පපංච සංඥා ඉතරීතරනරා පපංචයන්තා උපයන්ති සංඥිනෝ. ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයන් දේහසිතංච සබ්බං අනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති භික්ෂුවගේ ක්‍රියාකලාපයයි. මනෝමයන් දේහසිතංච සබ්බං අනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති. නුවණැති භික්ෂුව එතන අධ්‍යාහාරයි. එතන අමුතු නැතිවත් අදාට ගන්න තියෙන්නේ ඒ නුවණැති භික්ෂුව මනෝමයන් දේහසිතංච සබ්බං මනෝමය වූ දේහසිත වූ දේහසිත සිටිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත්තු ඒවා. අර භාගිනිය සංග්‍රහිතවත් කියනවා. එතකොට දේහසිත වූ මනෝමය හිතෙන්ම උපදවාගත් වූ ඒ සියල්ලම අතහැරලා මනෝමයන් දේහසිතංක සබ්බං කනුජ්ජ අතහැරලා නෙක්ඛම්ම සිතං ඉරියති. ඒ නෙක්ඛම්මයට අදාළ වූ දෙයට දෙතත්තේ ගමන් කරනවා කියනවා. ඔන්න ඒ විදිහට අපිට පෙන්වනවා. ඒකට මේ පමංච කියන වචනේ එන්න එන්නම අපිට මේක එක්තරා ගැඹුරු අංශයක් පැහැදිලි වෙනවා. ඊළඟට අපිට කියන්න තියෙන්නේ දැන් අර ලෝකයාගේ සාමාන්‍ය ස්වභාවය භාෂා ව්‍යවහාරය ඊළඟට ව්‍යාකරණය මේ ලෝකයේ ව්‍යවහාර කරන ව්‍යාකරණයට ඒ වාරත්තම යටි වෙලා ඒ වාරත්තම යට වෙලා යම් යම් දෘෂ්ටි ඇති කර ගැනීම බුදු දහම් මහත්තයා පාල වෙන තාක්ෂණික දාර්ශනිකින් කළෙත් ඒක අර කිරිදී කිරිපටලව ගත්ත වගේ වෙන. එතකොට අන්න ඒ එක සිදුවන්නේ අර එකක් අඤ්ඤා අනුසේ වශයෙන් ඊළඟට දෘෂ්ටි අල්ලා ගැනීම. මේ කාරණා දෙක තමයි අපි අර මදුබිණ්ඩික සූත්‍රයේදී අර කලමුෙන්ම පෙන්වුම් කළ පාඨයෙන් සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දණ්ඩපාණි ශාක්‍යයාට දුන්න කෙටි පිළිතුර. ඒක මහා ප්‍රහේලිකාවක් වගේ වුණ නිසා තමයි දණ්ඩපාණි ශාක්‍යයා නාලේ වැලි ගැස්සුවාගෙන දිවහොළවල කන්න ඔළුව වනලා ගියේ. ඒක කියවෙන්නේ බුදු පියාණන් වහන්සේගෙන් සිංහාදී සමනෝ කිමස් කායි මොකද්ද ශ්‍රමණයාගේ වාදය මොකද්ද ශ්‍රමණයා කියන්නේ කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම්බදු වාදයකින් ලෝකයේ කිසිවෙකු සමග නොගැටෙයිද වාද නොකරයිද අන්නේ බඳු වාදයකුයි මගේ වාදේ. ඊළඟට යම්බදු තත්ත්වයක් නිසා යම්බදු ජීවනක් නිසා සංඥාවල් අනුසය වශයෙන් නොපවත් සිටේ සිතට ලැබගන්නේ නැද්ද අන්නේ බඳු දෙයකුයි මම කියන්නේ. මේක මහා පුදුම ගැටලුවක් වගේ. මේ මෙතන කියවෙන අදහස මොකක්ද? අපි අර දැන් සංඥා පඤ්ඤා කියන වචන දෙක දැනගමත් සඳහන් කරලා තිබෙන නිසා මේක අපිට තව හොඳ නිදසුන් ගාථාවක් ගන්න පුළුවනි. සුත්ත නිපාතේ මාගන්තිය සූත්‍රයේ අදේන වටිනා ගාථාවක් තිබෙනවා. මේ සංඥාවත් පඤ්ඤාවත් අතර වෙනස පෙන්වන්න කියලා. සංඥා විරක්තස්සන සම්ති ගංඛා. පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා. සංඥාන්ත දිට්ඨින්ත යේ අග්ගහේතුන් තේ කට්ඨයන්තා විචාන්ති ලෝකී. සංඥා විරක්තස්සන සම්ති ගංඛා. සංඥාවෙහි නොයලුණු තැනැත්තාට ගැටෙනත ගංසා සම්ති ගංසා. පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා. ප්‍රඥාවෙන් විමුක්ත වූ තැනැත්තාට මෝහයෝ නැත. සංඥාන්ත දිට්ඨින්ත යේ අග්ගහේතුන්. නමුත් යම් කෙනෙක් සංඥාව දෘෂ්ටියක් අල්ලගත්තා නම් ඒ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ ඒ අය ගැටමින් ලෝකේ හැදිරෙනවා අර අන්‍ය තීර්ථකින් වගේ. ඒ වගේම සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහ පුදුම පරස්පර විරෝධී වගේ කියමනක්. ඛණ්ඩ සංයුක්තයේ ගුප්ප සූත්‍රයේ ප්‍රකාශ කරනවා නාහං පිටරේ ලෝකේ නිවිදාන් ලෝකෝච්ච මායා විවද
මහණෙනි මම ලෝකයේත් එක්ක විවාද කරන්නේ නැහැ. ලෝකේ අමාරු එක්ක විවාද කරනවා. මේක බැලුවම මම පුදුම කියවනවා. හරියට එයා මං එක්ක කරන්න දෙනවා මම එයා එක්ක කරන්න දෙන්නේ නැහැ කිව්වවත්. නමුත් මෙතන තියෙන ගැඹුර මොකක්ද? බුදුරජාණන් වහන්සේට කිසිම දෘෂ්ටියක් නැහැ. සමහර වෙලෙක හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේට මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා කියලා. මේ බබාගේ කතාව බබාගේ භාෂාවයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියක් ගන්න තැනක් නැහැ. මේක අපිට පැහැදිලි වෙන හොඳ කතාන්තරයක් දැන් අත්‍යවශ්‍යයෙන් බුදුරජාණන් වහන්සේ යම් තාක් වාද ප්‍රත්‍යෝ නම් තීර්ථකින් දැක්ක ඉතාම ප්‍රකට වාදයක් තමයි චීන සත්‍යක එක කලි. මේ සත්‍යක නිගණ්ඨ පුත්‍රයා එක කලි. ඒක චීන සත්‍යක සූත්‍රයේ මධුන් සංගය සඳහන් වෙනවා. ඒ වාදයේ අවසානයේ මහා උග්‍ර විදියට වාදයේ යනවා. වාදයේ අවසාන හරියේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යක නිගණ්ඨයට කියනවා. දැන් මේ නුඹේ මට පෙනෙනවා නුඹේ නනලින් ජලු දාදිය ඉතුරු සළුවත් විනිවිද ගිහිල්ලා ඔන්න බිම ගැගිරෙනවා. ඒ උඹට වෙච්ච දේ මේ බලන මාදියා මගේ නැහැගේ දාඩිය බිඳුවක් කියලා බුදු පියාණන් මහතේ රන්වන් වූ කය ඒ පිරිසමද විවෘත කළ ගත්තුවා කියලා කියනවා. ඉති භගවා සස්නින් පරිසතින් සුවන්න වන්නං කායංගිදරි සුවන්න වන්නං කායංගිදරි. බුදු පියාණන් මහතේ ඒ කිසිම ගැළඹීමක් නැති අර මහා වාදයක් කරාට මොකද තමන්ගේ රන්වන් කය පෙන්වීමේ මොකද නිසාද අර හිතේ කිසිම අර දෘෂ්ටි පරාමර්ශනයක් නැහැ. සංහා මාන කිසි වශයෙන් ඒවයි බැඳීමක් නැහැ. ඒක නිසා තමයි අර කුලතරම් වාදයට මැදදී වුණත් බුදු පියාණන් මහතලා ඒ විදිහටම නිවිලා. ඔන්න විදිහේ තත්ත්වයකුයි තියෙන්නේ. එතකොට ඒ විවාද පිළිබඳව. ඒ වගේම තමයි සංඥාව පිළිබඳව. සංඥා අනුසේ වශයෙන් නැහැ. ඒකට මූලික හේතුව තමයි බුදු පියාණන් මහතේ මේ රහතන් මහතේ එහෙමයි. මේ අපි අර බොහෝ විට කතා කරා මේ නාම රූපය ගැන. නාම රූප පිළිමිගුවක් හැටියට අපි ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේලාට මේ නාම රූපය නිසා ඇති වෙන මුලාව නැහැ. මේක පිළිමුවක් බව තේරුම් ගත්තා. ඒකටත් හොඳ ගාථාවක් අපිට සොයා ගන්න පුළුවනි. සුත්ත නිපාතයේ සබිය සූත්‍රය. අනුවිච්ඡ පපංච නාම රූපං අච්ඡත්තං බහිද්ධාච රෝග මූලං. සබ්බ රෝග මූල බන්ධනා පමුත්තෝ අනුවිදිතෝ සාදි පෞද්ගතේ තතස්සා. අනුවිච්ඡ පපංච නාම රූපං. මේ නාම රූපය ඇත්තටම ප්‍රපංචය. ලෝකයාගේ ප්‍රපංචය. අර මණිකේ පිළිබිඹුව ගැන එහෙම අපි කතා කරා. අර වේදන්ත උඩ යන බල්ලගේ පිළිබිඹුව පිළිබඳ කතා කළා. ඒෙන් වෙනවා මේ නාම රූපය පිළිබඳව ලෝකයා මේ අල්ලගෙන සිටින එක්තරා ප්‍රපංචයක්. බුදු පියාණන් වහන්සේ අනුවිච්ඡ පපංච නාම රූපං. ඒ ප්‍රපංච නාම රූපය හරියට තේරුම් ගත්තා. අජත්තං බහිජාජ රෝගමුලං. අජත්තං බහිජාජ රෝගමුලං කියන්නේ කුච්චල సంతානේ බාහිර ලෝකයේ ඇති යම් තාක් යාබූල තත්ත්වයක්, ගැටළු තත්ත්වයක්, අහිතකර තත්ත්වයක් තිබෙනවා නම් ඒ හැමයකටම ඒ රෝගයට මුල තමයි මේ පපංච නාම රූපය. සබ්බ රෝග මූල බන්ධන. ඒකට සියලු රෝග මූලයන් කියේ බන්ධනෙ විදිනා වූ. ඒ තැනැත්තාට අනුහිදතෝ සාදි, අනුහිදිතයයි, සාදීයයි. එනින් හැදිනෙනවා කියලා එකයි ඒ ගාථාවෙන් කියනවා. එතකොට මේ සංඥා අනුසය යන විශේෂයෙන් ගමක් කියනවා නම් මේ මෙතෙන්දී අපිට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ බොහෝ විට මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම සංගය කියනවනම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද? පළමුවෙනි සූත්‍රය ඇතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක අහන්නේ තියාමුදුරුන්ටත් තේරුන්නේ නැහැ. ඒක නිසා නොසතුටු වෙනවා. ඒක නිසා මේක ගැඹුරු සූත්‍රයක්. ඒක අවශ්‍ය නැහැ. ඒක හරියට අර කෝඩිය ඉගෙන ගන්නේ නැතිව අනිත් හරිය කියවන්න වාගේ. මක් නිසාද? මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව. ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මේ මූලපරියාය සූත්‍රයෙන් පිළිගනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණක් වැදගත්ද, එපමණටම සංඥා පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයත් වැදගත්. මේ මූලපරියාය සූත්‍රයෙන් පෙන්වුම් කරන්නේ අර මේ ලෝකයා මූලපරියාය කියලා කියන්නේ මේ සිතට අරමුණු වන හැම දෙයක්ම, හැම ධර්මයක්ම, හැම ධර්මාරම්මණයක්ම එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්න. ලෝකයා ව්‍යවහාර කරන්නේ අන්නේ ආකෘතිය හඳුනා ගැනීමයි මෙතෙන්දි කරන්නේ. සම්බ ධම්ම මූලපරියායන් ගෝධිත්වයේ දේශිකාණි කියලා ඉතිපියාණන් වාගේ දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන් කියන ධර්මයන් කියන්නේ මේ සිතට අරමුණු වන දේවල්. දේවල් කියලා කිව්වට වැරදක් නැහැ. හැම දෙයකම මූලපරියාය, මුල් ආකෘතිය, මුල් රටාව මම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රය අඩංගු වෙන කාරණා අපිට පුළුවන් කෙටියෙන් සම්පින්දනය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24ක්. සංකල්ප කිව්වත් කමක් නැහැ, ප්‍රඥප්ති කියලා කිව්වත් කමක් නැහැ. ඒවා නිරතුන් හැටියට නිර්ඥාන වාස්තේ ඉදිරිපත් කරන ලෝකයේ අධිකාර ප්‍රඥප්ති නෙවෙයි, ඒවායින් නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥප්ති සංකල්ප 24ක්. සංකල්ප 24ක ඊළඟට ඉර සංකල්ප පිළිබඳව පුද්ගලයන් හතර දෙනෙකු දක්වන ආකල්ප. පුද්ගලයන් හතර දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය. ඒවා ගැන හිතන ආකාරය. මොන වෙටිකයි මේ මූලපරියය සූත්‍රය දක්වන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආභක්රා සුභතින්නා වේහප්පලා අභිභූ ආකාසනං චායතනං විඥානං චායතනං ආදිත්‍යඥායතනං දේව සංඥානා සංඥායතනං ඉච්ඡං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාණ කියලා ඒ 24. බැලුවාම මේ දීපපැත්තකින්ම නියෝජනය කරන සංකල්ප 24. ඔය එක් එක් සංකල්පය පිළිබඳව පුද්ගලයන් හතර දෙනෙකු බලන ආකාරයයි පෙන්වු කරන්නේ. කවුද මේ පුද්ගලයන් හතර දෙනා? පළමුවෙනි පුද්ගල කොටසය අසුතවා පුදුජන. තව දිගටම විශේෂණ පද තියුණත් අපිට කියන්න පුළුවනි අසුතවා පුදුජන අසුතවා පුදුජනයා. අරියාණං අදස්සාවි අරිය ධම්මයා කෝවිදෝ ආදි වශයෙන් දක්වනවා ධර්මය නොඇසු ධර්මය නොහසල අසුතවා පුදුජනයා පළමුවෙනි කොටසය. දෙවෙනි කොටසය දේකෝ අපත්තමානකෝ ශෛක්ෂ පුද්ගලයා නිවනට තාම පැමිණියේ නම් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට තාම රහත් වෙන්නේ නැහැ. ශෛක්ෂ පුද්ගලයා කියන්නේ හික්මෙන්න. දෙවෙනි ගණයේ පොතේ සෝවාන් ඉඳලා ඉහළට කියන ශෛක්ෂ පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා පිටු අරහන් කීනාතව. කීනාතව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා සතාගතෝ අරහන් සම්මාගම් දුද්දෝ සතාගතයන් වහන්සේ. එතකොට අක්ෂිතවත් පුතග්ජනය බලමින් පුද්ගලයා දෙවෙනි පුද්ගලයා ශෛක්ෂ පුද්ගලයා තුන්වෙන්න රාතන් වහන්සේ හතරවෙන්න බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තියෙන ආකල්ප විග්‍රහය අනුව ඇත්ත වශයෙන් පුද්ගලයන් තුන්දෙනෙක් හැටියට කෙටි කරලා දක්වන්න පුළුවන්. මක් නිසාද? රාතන් වහන්සේගේ ආකල්පයත් සතාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පෙන්වන්න කියලා කියන්නේ. පුද්ගලයන් දෙකොටාසයක් වශයෙන් දක්වတာ මොකද? ආකල්පය වශයෙන් බලනකොට ඒ පඥප්ති දිහා බලන ආකාරය අනුව බලනකොට එක විදිහටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේක හතර තුනක් කරගන්න. දැන් අපි මේ එකින් එක මෙතන සූත්‍රයේ දක්වලා තියෙන ආකාරය බලමු. මේ ආශිර්වාද පුතර්ජණයේ ලෝක දර්ශනය මොකක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්ද? පතවි කියන වචනය ගැන මේක සඳහන් වෙන බුදු දානන් අන්ති මේ විදිහට ප්‍රකාශ කරන්නේ මේ ආශිර්වාද පුතර්ජණයා. පතවි පතවිතෝ සංජානාති. පඨවිං පඨවිතෝ සංඤ්ඤත්වා පඨවිං මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවිං නේති මඤ්ඤති පඨවිං අභිනන්දති සංකිත හේතු අපරිඤ්ඤාතං තත්තාදි වදාම. කෙටි කරලා කියන්නේ මේ tikai ඒක නැත්තා පඨවිං සංඥානාති පිටිය හඳුනා ගන්නවා. ඊට වැඩිය ඉහළ දෙයක් හේතනකට කරන්න බැරි නිසා හඳුනා ගන්නවා. අර අඳුරයට බල ගන්නවා වගේ. පඨවි සංඥානාති. පෘථිවිය පෘථිවිය හැටියට හඳුනා ගන්නවා. හඳුනගෙන පඨවි පඨවිතෝ සංඥත්වා පඨවි මඤ්ඤති. අන්න ඉලන්ද මඤ්ඤනා කියන දෙයක් ඇති කර ගන්නවා. මඤ්ඤනා කියන එකට අපිට සිංහල වචනයක් පිට්ටු කර ගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියලා කියන එක දැන් සාමාන්‍ය උපමාවක් දෙනකොටත් අපි එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ කියන හිතා ගැනීම මේ මුළු හිතෙන්ම කරන හිතා ගැනීමක්. ඒ කියන්නේ රැවටිීම් වශයෙන් කරන හිතා ගැනීමක්. මඤ්ඤණාව. ඒක තණ්හා මාන දෘෂ්ටි අනුව කෙරෙන මුලාවෙන් කෙරෙන එක්තරා සිටිවිලි ක්‍රමයක්. එතකොට පඨවි පඨවිතෝ සංඤ්ඤත්වා පෘථිවිය පෘථිවිය හැටියට මේ තමන්ගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පඨවි මඤ්ඤති. පෘථිවිය පෘථිවිය යයි කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට පඨවියාමඤ්ඤති. පෘථිවියෙහි පඨවියා කියලා කියන්නේ පඨවියාමඤ්ඤති පෘථිවියෙහි කියන ආධාර විභක්තිය වගේ සත්‍යනේ. පෘථිවියෙහි කියලා ඒ විදිහට කල්පනා කරනවා. ඊළඟට පඨවිතෝමඤ්ඤති. පෘථිවියෙන් කියන ඒ සංකල්පයකුත් හදා ගන්නවා. පඨවින් නේතිමඤ්ඤති. පෘථිවිය මගේය කියලා ඒ විදිහට කල්පනා කරනවා. පෘථිවිය මගේ. අන්තිමට කියන පඨවින් අභිනන්ද පඨවි කියන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. ඊට හේතුව සංකීත හේතු අපරිඥාතං තස්සාදී. ඒක නැත්තා කාරණේ හරියට පිළිසිඳ දැනගත්තේ නැති නිසා එහෙම වෙන්නේ. අපි මේ එකින් එක මේ විදිහට දක්වලා ඉවර වෙලා ටිකක් විස්තර කරන එකයි තියෙන්නේ. දෙවෙනි පුද්ගලයා පිළිබඳව ඉල්ලාට කියනවා ඒ කියන්නේ මේක ශෛක්‍ය පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. මේ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහිම. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය. පඨවින් මාමඤ්ඤ පඨවියා මාමඤ්ඤ පඨවිතෝ මාමඤ්ඤ පඨවින් මේති මාමඤ්ඤ පඨවින් නාභිහංති සංකේතේත පරිඤ්ඤයන්ත සාති වදාමි. මේ ශෛත්‍ය පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඊතරත සංඥාවෙන් නෙවෙයි දැනගන්න. පඨවින් අභිජානාති. පෘථිවිය පිළිබඳ එක්තරා විශිෂ්ට ඥානයක් වශයෙන් විනිශ්චය ඥානයක් ඇති කරගන්නවා. පඨවින් අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය. ඒ කියන්නේ පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පඨවින් මාමඤ්ඤ. එතන මේ අමුතු ප්‍රයෝගයක් තිබෙනවා. මාමඤ්ඤ කියලා කියන එකේ මේක අතුවාවේ තෝරන එක්තරා විදියකට. නමුත් අපිට එතෙන්දිත් යම් කිසි දෙයක් විශේෂයෙන් කියන්න තිබෙනවා. අතුවාවේ තෝරන්නේ මේ මාමඤ්ඤ කියන එක තෝරන්නේ මඤ්ඤතිටි මඤ්ඤ. මඤ්ඤති කියන වචනය තමයි දෙන වෙන වචනයක් හැටියටයි. නමුත් මෙතන මේ මාමඤ්ඤ කියලා කියන්නේ නිෂේධාර්ථය. බැලැක්වීම අර්ථයක් මෙතන තිබෙනවා. මඤ්ඤනා කරන්න එපා කියන එකක් මෙතන මේ මාමඤ්ඤ කියන එකෙන් හැංගෙන්නේ. එහෙම නැතුව මේක මේ අර අතුවාව කියන වගේ අඩාල තත්ත්වයක් නෙවෙයි. අතුවාව කියන්නේ මේ සෛත්‍ය පුද්ගලයා අර ඒ පතරියේ තත්ත්වය පිළිබඳ විශිෂ්ට ඥානයක් තිබෙන නිසා දෘෂ්ටි මඤ්ඤණ ආයතනයක් ආපිල නැත. සංඛා වාන මඤ්ඤණ තිබෙන නිසා ඒ තත්ත්වය පිළිබඳව මඤ්ඤණ තිබෙනවායි කියා හෝ නැtei කියා හෝ කියන්න බැරි විදිහේ තත්ත්වයක් තිබෙනවායි. අන්නේ නිසා මේ මාමඤ්ඤ කියලා පදයක් යොදලා තිබෙනවා කියලා. නමුත් මෙතන අපිට ගන්න තියෙන්නේ මාමඤ්ඤ කියලා කියන්නේ පතවියයි මඤ්ඤණ නොකළ යුතුයි කියන එකයි. මඤ්ඤණ නොකළ යුතුයි කියන එකයි. මේ මාමඤ්ඤ කියන එක අපිට තවත් මේ අර්ථයෙන්ම යෙදෙනව තැනක් තිබෙනවා. අපි අර කලින් අවස්ථාවක සරියුත් ස්වාමීන් වහන්සේ සමිද්ධි ස්වාමීන් වහන්සේ එක්ක කළ ධර්ම ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් අවසාන වෙන්නේ ඒ සාකච්ඡාව සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ පිළිතුරකට අනුමත කළා ඉවරලා කියන තේරෙත මාමඤ්ඤ කියලා. මම මේ ඔක්කොම හරි හැබැයි මේ ගැන මඤ්ඤණ ඇති කරගන්න එපා කියන. අන්නේ ඉඳකර මඤ්ඤණ ඇති කරගන්න එපා කියන අදහසෙන් මෙතනින් ගන්න තියෙන්නේ. එතකොට පඨවින් මාමඤ්ඤ ප්‍රතිවියයයි පඨවිය පිළිබඳව මඤ්ඤණ ඇති කිරීමෙන් වැළකීමට යම් කිසි ඉක්මීම උත්සාහයක් ඒ දැනත්ත කරනවා. ඒ බවයි හඟවන්නේ මේ සූත්‍රයෙන්. ඒ වගේම පඨවියා මාමඤ්ඤ පෘථිවියෙහි කියන ඒ අදහස ඒ පිළිබඳවත් මඤ්ඤණ ඇති කර නොගැනීමට ඒ දැනත්ත උත්සාහයක් දරනවා. පෘථිවියෙන් කියන අදහස ඒ පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. නමුත් එයා ඒ පිළිබඳ මඤ්ඤණ නොකරන ඉක්මනවා. පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් ඒ පිළිබඳ මඤ්ඤණාවෙන් වැළකීමට උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇති වෙන කසුබත් නැති කිරීමට ඒ තැනත් උත්සාහ කරනවා. මග්නිසාද ඒකට හේතුව කියන්නේ පරිඤ්ඤේහියන්ති වදාමි. ඒ තැනත් ආවිසින් පිරිසිඳ ගත යුතු නිසා ඉදිරියට තව පිරිසිඳ ගැනීමක් ඉදිරියට තිබෙනවා. ඒ වෙනුවෙන් ඉක්මනවා. අන්න ඒක නිසායි. එතකොට අද ඊට වඩා මේ කාරණේ ප්‍රකාශ කරන්න වෙලාවක් නැති හැඩයි. ඉතුරි හරි අපි මූලපරිය අවුස්සේ ඉති හරි ඉන්න ගදා ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.